ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
ලෝකයේම අවධානය කොරෝනා වෛරසය කෙරෙහි යොමු වෙලා තියෙද්දිත් බොහෝ ක්‍රීඩා පිටිවල තවත් උණුසුම් ආකාරයට ක්‍රීඩා තතුවිත්ති ගෙනෙන්නට අපිට හැකියාවක් ලැබෙනවා. නමුත් සමහරක් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් මේ කොරෝනා වෛරසය හමුවේ අවලංගු කිරීමට ක්‍රීඩා බලධාරීන් තීරණය කළා තිබෙනවා. කෙසේ වෙතත් අපි දැන් සූදානම් වෙන්නේ SBS සිංහල වැඩසටහනෙන් සතියේ ක්‍රීඩා විග්‍රහය ගෙනෙන්නටයි. ගෙවිගිය සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතුවිත්ති ඔබට ගෙනෙන්නට අපිත් සමග සුපුරුදු හිතවතාව සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අයිබුවන් සුබෝදෑසනක්.
අයිබුවන් මදුර, සුබෝදෑසනක්.
හොඳයි, අපි අපේ කතා බහ පටන් ගන්නවා පසුගියදා නිමාවට පත්වෙච්ච ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර පැවති T20 තරගාවලියෙන්. තරඟ දෙකක් පැවැත්වුණා, 2-0 විදිහට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම තරගාවලිය ජයගත්තා. ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය 3-0 ලෙස ජයගෙන ඉන් අනතුරුව පැවති T20 තරගාවලිය 2-0 ලෙස අන්ත පරාජයට පත්වීමට හේතු මොනවාද සහ ඊළඟ T20 ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙනවා මේ වසර අවසානයේදී. ඉතින් ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ඉඳන්ම සූදානම් විය යුත්තේ මොන ආකාරයෙන්ද කියලා රංගන අපි සාරාංශගතව මුලින්ම සටහන් කරමු.
බදුර පල්ලෙකරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තමයි 20-20 තරඟ දෙකම පැවැත්තුනේ. 2-0 ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා. අප දෙවන තරඟය පිළිබඳව කතා බහ කළහොත් ශ්‍රී ලංකාව ලකුණු 155ක් පමණයි ලබා ගත්තේ. කොදෙවන් ඉතාමත්ම පහසුවෙන් පන්දු 18ක් ඉතිරිව තිබියදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහ ඉලක්කයේ පසු කර ගියා. ආන්ඩ්‍රේ රසල් පන්දු 14කදී 6-6 සමගින් ලකුණු 40ක් ලබා ගත්තා. ඒ අනුව මෙම තරගයේදී පමණක් කොදෙවන්ගේ ඉනිම තුළ 6-8 සහ 4-11 වාර්තා වුණා. ශ්‍රී ලංකා ඉනිම තුළ 4-14 සහ 6-2 පමණයි වාර්තා වුණේ. මේ තමයි ප්‍රධානතම සාධකයේ බවට පත් උනේ කොදෙවන් මෙතරම්ම පහසුවෙන් ජයග්‍රහණය හිමි කර ගන්නට. ශ්‍රී ලංකාව සතුව මෙවැනි වේගවත් ප්‍රහාරකින් සිටියේ නැහැ. දසුන් චානක සහ සිසර පෙරේරා සිටිනවා. නමුත් ඔවුන්ට වෙනදා තරම්ම ක්‍රියාත්මක වීමට කොදෙව් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අනුව තමයි එක්දින තරගාවලියේදී ඔබ සඳහන් කළ ආකාරයටම ලබාගත් 3-0 ජයග්‍රහණයට පසුව ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් 20-20 තරගාවලිය පරාජයට පත් වුණේ. අප බොහෝ විට SBS ක්‍රීඩා වැඩසටහන් ඔස්සේ සඳහන් කළා මදුර 20-20 කණ්ඩායමේ දුර්වලතා පිළිබඳව ප්‍රහාරකින් නොමැතිවීම පමණක් නොවේ මෙම කණ්ඩායමේ පරාජයට හේතුව බව අප මීට පෙරත් සඳහන් කළා. නායකත්වයේ දුර්වලතා තිබුණා බව සඳහන් කරන්නට ඕනේ. කණ්ඩායමේ එකමුතුකම තිබුණේ නැහැ. නැතිනම් එක්දින කණ්ඩායමේ ඉතාමත්ම හොඳ එකමුතුකමක් තිබුණට පසුව කොහොමද මේ 20-20 තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙතරම් දුර්වල වුණේ කියන ප්‍රශ්නාර්ථය තමයි ක්‍රීඩා ලෝලින් මැෂින් බොහෝ දෙනා මතු කරන්නේ. ඒ අනුව තමයි මේ වන විට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා මේ නායකත්වය වෙනස් කළ යුතු බව. මා පෞද්ගලිකවම විශ්වාස කරනවා මේ වන විටත් ඒ සඳහා ඉතාමත්ම ප්‍රමාද බව. කෙසේ වෙතත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එළඹෙන මැයි මාසයේදී 20-20 තරගාවලියක් පැවැත්වෙනවා. එතැන් සිට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ස්ථාවර කණ්ඩායමක් නැතිනම් ක්‍රීඩකින් 15 දෙනෙකුගෙන් සමන්විත ස්ථාවර කණ්ඩායමක් ක්‍රීඩා කිරීමට නියමිත බව තමයි තේරීම් කමිටුව සඳහන් කර තිබෙන්නේ. ලසිත් මාලිංග පිළිබඳව කතා බහ කරනවා නම් බොහෝ විට මේ තරගාවලිය ඔහුගේ ශ්‍රී ලංකා නියෝජනයේ අවසන් තරගාවලිය වන්නට ඉඩ තිබෙනවා. ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ඔහුට මෙම 20-20 තරග දෙකේදී පමණක් ඔහුට එරෙහිව කොදෙව්වන් 6-6 වාර්තා කළා. වයස අවුරුදු 36යි මේ වන විට. මීට පෙර ආකාරයේ ජව සම්පන්න ආකාරයෙන් පන්දු යැවීමක් අප මෙවර ඔහුගේ දුටුවේ නැහැ. 2019 ජනවාරි මාසයේ සිට මේ දක්වා 20-20 තරග 15කට නායකත්ව ලබා දී 14ක්ම පරාජයට පත් වී තිබෙනවා. ඔස්ට්‍රේලියාව හමුවේ, ඉන්දියාව හමුවේ, කොදෙව්වන් හමුවේ, පිට පිටම ශ්‍රී ලංකාව තරගාවලි පරාජයන් හිමි කරගත්තා. සඳහන් කරන්නට ඕන එම තරගාවලි තුනේදී පමණක් ලසිත් මාලිංග පන්දු අර 26ක් ක්‍රියාත්මක කර ලකුණු 246ක් ප්‍රතිවාදීන්ට ලබා දී තිබෙනවා. ඒ අනුව ලසිත් මාලිංගගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසානයේ මෙය බව සඳහන් කරන්නට මේ ලකුණු දක්තම ප්‍රමාණවත් බව සඳහන් කරන්නට ඕන කෙසේ වෙතත් ඔහු එළඹෙන මාර්තු 29 වනදා සිට ආරම්භ වන IPL තරංගාවලිය නියෝජනය කිරීමට නියමිතයි. අපේ සඳහන් කරන්නට ඕනේ නියත වශයෙන්ම මින් ඉදිරියට ශ්‍රී ලංකාව සහභාගී වන 20 තරංගාවලි වලදී ලසිත් මාලිංග නායකයා ලෙස කටයුතු කරන්නේ නැති බව මේ වන විට අපට පවසීමේ හැකියාව තිබෙනවා. මදුර
හොඳයි, අපි දැන් අවධානය යොමු කරන්නේ කතා බහ කරන්නට ලංකාවේ තවත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුසල් ජනිත් පෙරේරා සම්බන්ධයෙන්. ඔහුට බරපතල චෝදනාවක් එල්ල වුණා ක්‍රිකට් ක්‍රීඩාව කරන අතරතුරේදී තහනම් උත්තේජක භාවිතා කිරීම සම්බන්ධයෙන්. නමුත් මේ කාරණාව සමතෙකට පත් වුණා, ඔහු නිවැරදිකරුවෙකු බවට පත් වුණා. මේ වන විට වාර්තා වෙනවා ජාත්‍යන්තරයෙන් ඔහුට ඒ සිදු කරපු අපහාසය සම්බන්ධයෙන් වන්දි ගෙවීමට ICC සූදානමින් සිටින බව. ඒ අතරතුරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් තෑග්ගක් ඔහුට දෙන්නට සූදානමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. අපි මේ කාරණා දෙක පිළිබඳව කතා බහ කරමු රංගන.
මං හිතන්නේ කුසල් චනිත් පෙරේරාට ඉතාමත්ම වාසනාවන්ත කාල සමයක් උදා වී තිබෙන ආකාරය, විශේෂයෙන්ම ඔහුගේ විවාහයෙන් පසුව මතුර ඔහුට මේ වන විට ICC සඳහන් කරන ආකාරයට වාද ආයතන නොමැති නම් තහනම් උත්තේජක නිවාරණ ඒකකය විසින් ඇමරිකානු ඩොලර් $500,000 වන්දියක් ගෙවීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. 2015-2016 තරඟ කාලයේදී ඔහුට තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනාවක් එල්ල වුණා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊට අභියෝග කළා. ඉතාමත්ම දියුණු රසායනාගාර ක්‍රම මගින් ජාත්‍යන්තර අධිකරණයේ හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඔප්පු කර සිටියා කුසල් ජනිත් පෙරේරා නිර්දෝෂී බව. අදාළ පරීක්ෂණාගාරය නිසි ක්‍රමවේද ඔස්සේ අදාළ පරීක්ෂණය සිදු කර නොමැති බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ඔප්පු කර සිටියේ. මේ අනුව වන්දි මුදලක් මෙන්ම අදාළ නඩු කටයුත්ත වෙනුවෙන් ඔහුට වැය වූ මුදල ගෙවීමටත් මේ වන විට තීරණය කර තිබෙනවා. කතාර්හි පිහිටි රසායනාගාරයක් තමයි මෙලෙස පරීක්ෂණය සිදු කර තිබුණේ. මේ වන විට එය තහනම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම නඩු කටයුත්ත සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂයක් පමණ වැය වී තිබෙනවා. කෙසේ වෙතත් කුසල් ජනිත් පෙරේරා මේ කාල සීමාව තුළ තමන්ගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමන්ට හිමි වූ වැටුප ඒ වගේම තරඟ ගාස්තු තුළින් පසුගිය කාල සීමාවේදී එම මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර තිබෙනවා. එම තරඟ තහනම නිසාවෙන් ඔහුට මාස 6 කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ අහිමි වී තිබුණා. එම කාල සීමාව තුළ ඉන්දියාවේදී පැවැත්වුණු 20 තරඟාවලියක් ඒ වගේම ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය වගේම ලෝක කුසලාන 20 තරඟාවලියක් කුසල් ජනිත් පෙරේරාට අහිමි වුණා. ඒ අනුව තමයි කුසල් ජනිත් පෙරේරාගේ ඔහුගේ නීතිඥ කණ්ඩායම සහ ඔහු තීරණය කළා මේ සම්බන්ධයෙන් වාඩ ආයතනයට එරෙහිව නඩු කටයුත්තකට පිවිසෙන්නේ නැහැ. ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන් තීරණය කර තිබෙනවා මේ ආකාරයෙන් ඇමරිකානු ඩොලර් $500,000 මුදලක් ගෙවීමට. එම කටයුත්ත පිළිබඳව සාකච්ඡා කිරීමට තමයි මේ වසර 4 කාලයක් ගත වුණේ. එනුව ඔහුට අදාළ මුදල හිමිවීමට නියමිතයි. මේ වන විට ඔබ සඳහන් කළ ආකාරයටම ඔහුට තවත් තෑග්ගක් හිමිවීමට නියමිතයි. ඒ තමයි ශ්‍රී ලංකා 20 කණ්ඩායමේ නායකත්වය. බොහෝ විට ඉදිරියේදී ඊළඟට පැවැත්වෙන දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර 20 තරංගාවලිය එළඹෙන මැයි මාසයේදී පැවැත්වෙනවා ශ්‍රී ලංකාවේදී. එහිදී ශ්‍රී ලංකා 20 කණ්ඩායමේ නායකයා ලෙස කුසල් ජනිත් පෙරේරා පත් කිරීමට නියමිතයි. ඔහුගේ උපනායකයා ලෙස දකුණු ශානක පත් කිරීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහන් කරන ආකාරයට 20 කණ්ඩායමේ ස්ථානයක් නිශ්චිතවම වෙන් කරගත් ක්‍රීඩකයෙකුට පමණයි නායකත්වය හිමිවන්නේ. ඒ අනුව ඒ ආකාරයෙන් ස්ථානය නිශ්චිතවම වෙන් කරගත් ක්‍රීඩකයෙකුට සිටින්නේ පරිණත ක්‍රීඩකයෙකු ලෙස කුසල් ජනිත් පෙරේරා පමණයි. ඔහුට නායකත්වය ලබා දීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. නමුත් තවමත් ඒ සඳහා ඉක්මන් නොවන බවත් තේරීම් කමිටුව පවසනවා. කුසල් ජනිත් පෙරේරාගේ නම පමණයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. ඉදිරියේදී අදාළ නම් කිරීම නිල වශයෙන් සිදු කිරීමට නියමිත බව තමයි අපට මේ වන විට වාර්තා වන්නේ. කෙසේ වෙතත් එම දකුණු අප්‍රිකානු තරඟාවලියේදී නම් කරන ක්‍රිකින් 15 බොහෝ විට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. සහ ලෝක කුසලාන තරඟාවලිය නියෝජනය කරන්නේ එම ක්‍රිකින් 15 බීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව තමයි අපට මේ වන විට වාර්තා වන්නේ. මදුර
හොඳයි, අපි බලමු ලංකාවට ඒ වගේ සුබ කාලයක් උදා වේවි කියලා අපිත් ප්‍රාර්ථනා කරමු. ඒ අතරතුරේදී එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය ලබන සතියේදී ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම කොහොමද කියලා අපි ඊළඟට කතා බහ කරමු රංගන.
මේ වන විට මේ කොරෝනා වෛරස් තත්ත්වය නිසාවෙන් මේ තරඟාවලිය අවිනිශ්චිත තත්ත්වයකට පත් වී තිබෙනවා. නමුත් මේ වන විට තරඟාවලිය ක්‍රියාත්මක වනවා, පුහුණු තරඟ පැවැත්වෙනවා. පළමු තුන් දින පුහුණු තරගයේ කටුනායක දී පැවැත්තුණා. එම තරගයේ ජයපරාජයෙන් තොරවයි නිමවට පත් උනේ. එංගලන්තයේ තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 316ක් ලබා ගන්නා විට ශ්‍රීලංකාව පිළිතුරු ලෙස ලකුණු 245ක් ලබා ගත්තා. නායක අශාන්ත යන්ජන් ලකුණු 77ක් ලබා ගත්තා. එංගලන්ත කණ්ඩායම තමන්ගේ දෙවන ඉනිමට කඩුලු 7ක් වැඩි ලකුණු 320ක් ලබා ගත්තා. ඒ අනුව එම තරගයේ ජයපරාජයෙන් තොරව නිමවට පත් උනා. ඊයේ දිනේදී ආරම්භ වුණා සියු දින පුහුණු ක්‍රිකට් තරගය. එහිදී ශ්‍රී ලංකාවේ නායකයා ලෙස කටයුතු කරන්නේ ලහිරු සිරිමාල්ලයි. පළමු දිනේ නිමාවට පත්වන විට එංගලන්තයේ තමන්ගේ ප්‍රථම ඉනිමට කඩුලු 3ක් ලැබී ලකුණු 354ක් ලබාගෙන සිටියා. ජැක් කවුලි ලකුණු 105ක් ලබාගෙන සිටියා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත්ම හොඳ අභියෝගයක් එල්ල කරන්නට මේ එංගලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට එරෙහිව මේදී සඳහන් කරන්නට ඕනේ මේ කොරෝනා වෛරසය නිසා වෙන්නේ එංගලන්ත කණ්ඩායම විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක්ම පිටියේදී අනුගමනය කිරීමට නියමිතයි. ඔවුන් ප්‍රතිවාදී කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙකු සමග අතර අතදීමක් සිදුවන්නේ නැහැ මේ තරගාවලිය තුළ. ඒ සඳහා වෙනත් ක්‍රමවේද අනුගමනය කිරීමට නියමිත බව තමයි අපට වාර්තා වන්නේ. ඒ වගේම කිසිදු ක්‍රීඩා ලෝලියෙකු සමග සෙල්ෆි ඡායාරූප ගැනීම තහනම් කර තිබෙනවා එංගලන්ත කණ්ඩායමට. මේ ආකාරයේ ක්‍රියාමාර්ග රැසක්ම ගෙන තිබෙනවා. එළඹෙන 19 වනදා තමයි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ගාල්ලේදී ආරම්භ වන්නේ. නමුත් යම් ආකාරයකින් ශ්‍රී ලංකාව සහ විදේශ සංචාරකයන් අතර යම් තහනමක් පැනවුව හොත් ඉදිරි කාල සීමාවේදී පළමුවෙන්ම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. ඒ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැම්ම යමක් සඳහන් කිරීමට හැකියාවක් නැහැ. මදුර ඉදිරි සතිය තුළදී තමයි මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ග ගන්නවා නම් ඒ පිළිබඳව වාර්තා කිරීමට තිබෙන්නේ. 100%ක් ස්ථිරවම යමක් සඳහන් කිරීමේ හැකියාවක් නැහැ. මේ අතරතුර තමයි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නම් කළේ ක්‍රීඩකින් 16 දෙනෙකු නම් කර තිබෙනවා. ටෙස්ට් තරග දෙක සඳහා සහභාගී වන දිමුත් කරුණාරත්න තමයි නායකයා. ඕෂිද ප්‍රනාන්දු, කුසාන් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් චනිත් පෙරේරා, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, විල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල් දෙනිය, ලක්ෂන් සමකෙන් සමගින් වනිදු කසරංග මේ කණ්ඩායමට ඇතුළත් වනවා. නමුත් ඊයේ දිනේදී අපට වාර්තා වුණ ආකාරයට වනිදු කසරංගගේ ආබාධිත තත්ත්වය තවමත් 100%ක් සුව වී නොමැති නිසාවෙන් ඔහු වෙනුවට වෙනත් ආදේශ ක්‍රීඩකයෙකු නම් කිරීමට නියමිතයි. පළමු තරගයට පෙර කෙසේ වෙතත් මෙම සංචිතයට ලහිරු තිරිමාන්න ඇතුළත් වන්නේ නැහැ. ඔහු සිව්දින කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකයා ලෙස පත් කර සිටියත් ඔහුට ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් අහිමි වී තිබෙනවා. ඔහු වෙනුවට තමයි කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට එක් වී තිබෙන්නේ. අමතක කරන්නට එපා 2018 වසරේ අවසන් වතාවට ඉංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේදී ටෙස්ට් තරගාවලිය තුනට බිඳුවක් ලෙස ජයග්‍රහණය කරන්නට එංගලන්තයේ සමත් වුණා. මෙවර තරගාවලියේදීත් ඔවුන්ගේ බලාපොරොත්තුව මේ ටෙස්ට් තරග දෙකට බිඳුවක් ලෙස ජයග්‍රහණය කිරීමටයි. ඒ තුළින් ICC ටෙස්ට් ක්‍රිකට් චුරතාවලියේ හිමි ප්‍රසාද ලකුණු 120ම හිමි කරගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීම තමයි එංගලන්තයේ එකම බලාපොරොත්තුව. එම අභියෝගයට ශ්‍රී ලංකාව මුහුණ දෙන ආකාරය එළඹෙන 19 වනදා සිට අපට දැක ගන්නට හැකියාව තිබෙනවා. මදුර
අපේ මීළඟ අවධානය යොමුවන්නේ මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ලෙජන්ඩ්ස් ක්‍රිකට් ටූර්නමන්ට් එක, එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙනුත් මේ සඳහා කණ්ඩායමක් සහභාගී වී තිබෙනවා. මේ වන විට මොන මොන කණ්ඩායම්ද රංගන ඉදිරියෙන් සිටින්නේ?
මෙම තරගාවලියට කණ්ඩායම් පහක් එක්වනවා මදුර. ශ්‍රී ලංකාව, බටහිරින්දේ කොදෙව් කණ්ඩායම, දකුණු අප්‍රිකාව, සත්කාරක ඉන්දියාව වගේම ඕස්ට්‍රේලියාව මේ වන විට තරගාවලියේ ප්‍රසන්න ලකුණු සටහනේ ඉදිරියේ සිටින්නේ ඉන්දියාවයි. ඔවුන් තමන් සහභාගී වූ තරග දෙකම ජයගෙන තිබෙනවා. දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයේ සිටිනවා. ශ්‍රී ලංකාව තරග දෙකකින් එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ සිටිනවා. මේ තරගාවලිය පුරාවට ශ්‍රී ලංකාවට තරග 4කට මුහුණ දීමට නියමිතයි. තරගාවලියේ අවසන් මහා තරගයේ ලැබෙන 22 වෙනිදා තමයි පැවැත්වීමට නියමිත වන්නේ. මෙහිදී සඳහන් කරන්නට ඕනේ අද දිනේ පටන් මෙම තරගාවලියේ පැවැත්වෙන කිසිදු තරගයක් නැරඹීම සඳහා ප්‍රේක්ෂකීන්ට අවස්ථාව හිමිවන්නේ නැහැ. මේ කොරෝනා වෛරස් තත්ත්වය නිසාවෙන් ක්‍රීඩාංගණ තුළට ප්‍රේක්ෂකීන් ඇතුළත් කිරීම තහනම් කිරීමට ඉන්දියාව පියවරගෙන තිබෙනවා. මෙහිදී සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව සමග පැවැත්වුණු පළමු තරගය ලකුණු 7කින් ජයග්‍රහණය කරන්නට සමත් වුණා. ශ්‍රී ලංකාව ලකුණු 161ක් ලබා ගත්තා කඩුලු 8කට. අපට අතීතය සිහිපත් කරමින් රුමේෂ් කලවිතාරණ පන්දු 26කදී වේගවත් ලකුණු 30ක් ලබා ගත්තා. පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලබා ගත්තේ ලකුණු 154ක් පමණයි. තිලකරත්න විල්ෂාන් ශ්‍රී ලංකාවේ නායකයා කඩුලු තුනක් බිඳහෙලීමට සමත් වුණා. ඉන් අනතුරුව ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව කඩුලු පහක අනපේක්ෂිත පරාජයක් හිමි කරගත්තා. අවසන් මොහොතේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය උදුරා ගන්නට ඉක්මන් පතන් සමත් වුණා. ශ්‍රී ලංකාව ලකුණු 136ක් ලබා ගනිද්දී ඉන්දියාව පන්දු අර 18යි පන්දු 4කදී එම ඉලක්කයේ පසු කර යන්නට සමත් වුණා. ඉක්මන් පතන් පන්දු 30කදී වේගවත් ලකුණු 57ක් ලබා ගන්නට සමත් වුණා. අද දිනේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයයි පැවැත්වීමට නියමිත වන්නේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලී ඉතාමත්ම උනන්දුවෙන් මේ තරගාවලිය නරඹන බව පවසන්නට ඕනේ. මෙහිදී සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ අවධානයක් යොමු කර තිබුණා. චමින්ද වාස් තමන්ගේ ක්‍රීඩා කාලයේ තුල සුපුරුදු පරිදිම මෙම තරගාවලිය තුලත් සහභාගී වූ තරග දෙකේම පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් හිමි කරගන්නට සමත් වුණා. ඉතාමත්ම උද්‍යෝගයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලුවින් බලා සිටියා. ඒ වගේම මොවුන්ගේ ශාරීරික යෝග්‍යතාව තවමත් ඉතාමත්ම හොඳ මට්ටමක තිබෙනවා. වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් ඉතාමත්ම හොඳ ආදර්ශයක් සපයනවා. කොයි ආකාරයෙන්ද උද්‍යෝගිමත් ලෙස ජයග්‍රහණයේ පමණක් බලාපොරොත්තු වෙන තරගාවලියකට මුහුණ දී යුත්තේ කියන කාරණාවට මේ කණ්ඩායමෙන් ඉතාමත්ම හොඳ ආදර්ශයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව අද දිනේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු ලෙජන් කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතයි. මදුර
අපි අවසන් වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල ලෝකයේ පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් අවලංගු කරන ක්‍රිකට් තරගාවලි සහ අනෙකුත් තරගාවලි සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඔබට අපි පෙර ආතුවත් සඳහන් කළා ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ ආසියානු ක්‍රිකට් කණ්ඩායම අතර විශේෂ තරගාවලියක් පැවැත්වීමට නිමිතයි බංග්ලාදේශයේදී මේ මාර්තු මාසයේදී. ඒ තරගාවලියත් මේ නිසා කල් දමා ඇති බවක් තමයි අපිට ඊයේ දවසේදී වාර්තා වුණේ. රංගන ඒ අතරතුරේදී තවත් තරගාවලිත් මේ විදිහට අවලංගු කිරීමට හෝ කල් දැමීමට තවමත් බලධාරීන් තීරණය කරමින් පසු වෙනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. අපි ඒ ගැන සාරාංශයක් ඉදිරිපත් කරමු.
අප පසුගිය සතියේදී සඳහන් කළ ආකාරයට මදුර මේ ආසියානු කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර 20-20 තරඟ දෙකක් බංග්ලාදේශයේදී පැවැත්වීමටයි නියමිතව තිබුණේ. එම තරඟ දෙක දින නියමයක් නොමැතිව කල් දැමීමටයි බංග්ලාදේශය තීරණය කර තිබෙන්නේ. මුලින්ම මේ තරඟ දෙක මාර්තු 18 සහ 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබුණා. ඉන් අනතුරුව මාර්තු 21 සහ 22 පැවැත්වීමට තීරණය කෙරුව අවසානයේදී බංග්ලාදේශයේ තීරණය කළේ දින නියමයක් නොමැතිව මේ තරගාවලිය කල් දමන්නටයි. බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන ෂේක් මුජිබුර් රෙහමන්ගේ 100 වැනි ජන්මදිනය සිහිපත් කිරීම උදෙසා තමයි මේ තරගාවලිය පැවැත්වෙන්නේ. ඒ සියලුම වැඩසටහන් දින නියමයක් නොමැතිව කල් දැමීමටයි බංග්ලාදේශය තීරණය කර තිබෙන්නේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තිසර පෙරේරා සහ ලසිත් මාලිංග මේ ආසියානු කණ්ඩායමට ඇතුළත්ව සිටියා. විරාට් කොහ්ලිගේ නායකත්වයෙන් තමයි එම කණ්ඩායම තරගාවලියට එක්වීමට නියමිතව තිබුණේ. ඔබ සඳහන් කළ ආකාරයටම මදුර ඔලිම්පික් තරගාවලිය පවා කල් දැමීම පිළිබඳව මේ වන විට සංවිධායකින් අවධානය යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සියලුම පාසල් අද දිනේ සිට අප්‍රේල් 20 වැනිදා දක්වා වසා දැමීමට රජය තීරණය කළා. ඒ අතරතුර පාසල් මලල ක්‍රීඩා තරඟ අන්තර් පාසල් මහා ක්‍රිකට් තරඟ සියල්ලම කල් දැමීමටයි නියමිත වන්නේ. ඒ වගේම දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙනවා එක්දින තරගාවලිය. එහි අවසන් තරඟ දෙක ක්‍රීඩා ලෝලීන්ට සහනම් තරඟ ලෙස ක්‍රීඩාංගණය තුළ පැවැත්වීමට නියමිතයි කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව. ඒ වගේම පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විට පැවැත්වෙනවා. එහිදී කරච්චි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සියලුම තරඟ අද පටන් ප්‍රේක්ෂකින් නොමැතිව පැවැත්වීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ. IPL තරගාවලිය පිළිබඳවත් මේ දිනවල සාකච්ඡාවක් පැවැත්වෙනවා. මාර්තු මාස 29 වනදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය පවත්වනවාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් අවසන් තීරණය මේ සතියේදී ගැනීමට නියමිතයි. ඒ අතරතුර අපට වාර්තා වනවා මදුර ඔස්ට්‍රේලියාවෙන් පසුගිය 8 වනදා 2020 කාන්තා ලෝක කුසලාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මෙල්බර්න් නුවරදී පැවැත්වුණා. මේ වන විට ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා එම තරගයේ නැරඹීම සඳහා කොරෝනා ආසාදිත පුද්ගලින් පැමිණ සිටි බවට යම් ආකාරකින් සැකයක් තිබෙන බව. ඒ අනුව මේ පිළිබඳවත් ඔස්ට්‍රේලියානු බලධාරීන් තමන්ගේ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව මේ තත්ත්වය සමස්ත ලෝකයේම ක්‍රීඩාවට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. අපි බලමු ඉදිරියේදී කොයි ආකාරයෙන්ද මේ සඳහා සමස්ත ලෝකවාසී ජනතාවම මුහුණ දෙන්නේ කියන කාරණාව මදුර.
හොඳයි, ඒ පුතත් සමගින් අපි අද දවසේදී SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහණි බවට පත් කරන්න සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුමු. ගෙවි ගිනන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තත්ත්වයේ තිස්සා බලන්නට සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.